ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
දැන් අපි දන්නවා මේ වෙද්දි ඕස්ට්‍රේලියාවට බොහෝ ජාත්‍යන්තර සිසුන් පිරිසක් පැමිණෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා විනුත් ජාත්‍යන්තර සිසුන් වශයෙන් ඕස්ට්‍රේලියාවට ඉන්න බොහෝ පිරිසක් කටයුතු කරමින් සිටිනවා. කොහොම නමුත් පහුගිය දාපට අසන්නට ලැබුණු පුවතක් තමයි මේ වංචනික ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ආයුධපත් ඉදිරිපත් කිරීම නිසා ඉන්දියානු ජාත්‍යන්තර සිසුන් සීමා කිරීමට ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල පහක් තීරණය කළා කියන පුවත. ඉතින් මේ පුවත පාදක කරගනිමින් ශ්‍රී ලංකාවේ සිට ශිෂ්‍ය වීසා ආයුධම් කරන පිරිස මේ කරුණු කාරණාත් එක්ක මේ වෙද්දි වැඩි අවධානයක් යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන්න අපි SBS සිංහල සේවයෙන් කල්පනා කර අද දවසේදී මේ කතාබහට අදත් අපත් සමග සම්බන්ධ වෙනවා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නිහි සංක්‍රමණ නීති පිළිබඳ පළපුරුදු නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ. අයිබෝවන් සුබ උදෑසනක් ඔබට.
අයිබෝවන් නිපුන.
හොඳයි රුවන් මහත්මයා, දැන් මේ වෙද්දි මේ ඔස්ට්‍රේලියාවට එන ඉහළ සංක්‍රමණික පිරිසත් සමග මින් පෙර පැවතියට වඩා ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල ජාත්‍යන්තර සිසුන් සම්බන්ධයෙන් වගේම ඔවුන් ලබා දෙන තොරතුරු සම්බන්ධයෙන් මේ ආකාරයට වැඩි අවධානයක් යොමු කරන්න ප්‍රධාන ලෙසම හේතු වෙලා තියෙන්නේ මොන වගේ කරුණුද? මුලින්ම අපි ඒ ගැන කතා කරමු.
ඕනි පුනිති, මේ වැඩි අවධානයක් යොමු කිරීම මේ වගේ කාලයකදීම අපිට ලොකු ගැටලුවා. ඒකට හේතුව තමයි, මගේ විග්‍රහය තමයි, මේ සංක්‍රමණ ක්ෂේත්‍රයේ වීසා බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් මේ කාලේ යන්නේ ඔස්ට්‍රේලියාවේ මම දකින්නේ මේක පුනර්ජීවයක් වශයෙන්. ඒ කියන්නේ උදාහරණයක් ඇටට ගත්තොත් අපි අවුරුදු 20ක සංක්‍රමණ අධ්‍යක්ෂකම මේ කතා කරන්නේ. හැමදාම අපේ අතේ වීසා ආයුධ පත්‍ර විශාල සංඛ්‍යාවක් පවතිනවා. ඒ කියන්නේ pending visa applications. දැන් පහුගිය මාස කීපය ඇතුළත ඒක ඉතාම පල්ලෙහා මට්ටමකට ආවා. ඒකට හේතුව තමයි දාන හැම ආයුධ පත්‍රයක්ම ඒක මොන ආයුධ පත්‍රයක්ද කියන එකෙන් පරිබාහිරව හැම ආයුධ පත්‍රයක්ම මාසිකට අඩු කාලයක් ඇතුළතද වීසා ග්‍රාන්ට් කරා, වීසා බලපත්‍ර ප්‍රදානය කරා. මේකට හේතුව තමයි අපි දැක්කා පෝස්ට් කොවිඩ් ඊරා, එහෙම නැත්නම් කොවිඩ් වසංගයට පසු කාලීන ඉන්න අපි මේ යුගයේදී ඔස්ට්‍රේලියාවේ උග්‍ර ශ්‍රම හිඟයක් ඇති වුණා. ඒ උග්‍ර ශ්‍රම හිඟයත් එක්ක අලුතෙන් බලයට පත් වෙච්ච කම්කරු රජයේ ප්‍රතිපත්ති ඉතාම ලිහිල් කළා සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්. ඉතින් මේකේ ප්‍රතිඵලය වුණේ රජය මගින් වීසා කේස් ඔෆිසර්ස්ලට නියෝග නිකුත් කරා ඔගොල්ලෝ ගාව තියෙන හැම ආයුධ පත්‍රයක්ම පුළුවන් තරම් ඉක්මනට අවසන් කරලා මේ වීසා ග්‍රාන්ට් කරලා මිනිසුන්ට රටට එන්න පහසුකම් සලස්වන්න කියලා. මේ නියෝගයත් එක්ක ඉතාම සුනම්ය ප්‍රතිපත්තියක් තමයි කේස් ඔෆිසර්ස්ලා අනුගමනය කරේ. ඉතින් අපි දකිනවා ඇප්ලිකේෂන්ස් ප්‍රොසෙස් වෙන ආකාරය, ඉස්සර කොහොමද ඒගොල්ලෝ ඒකට අප්‍රෝච් කරේ, දැන් කොහොමද ඒකට අප්‍රෝච් කරන්න ඉතාම පහසුයි. මේ වීසා බලපත්‍ර ප්‍රදානය කරන කාලයක මට තියෙන ලොකුම ගැටලුව තමයි කොහොමද මේ වගේ ඉතාම සුනම්ය ප්‍රතිපත්තියක් දක්වන කේස් ඔෆිසර්ස්ලා කටයුතු කරන කාලයක මේ වගේ දෙයක් වුණේ කියලා. ඉතින් මේකට ඉතාම ආසන්න පිළිතුර තමයි මේ කියන ඉන්දියානු ජාතිකයන් විසින් ඉදිරිපත් කරපු ආයුධ පත්‍ර වල සිග්නිෆිකන්ට් බ්‍රීචස්, එහෙම නැත්නම් ඉතාම සැලකිය යුතු ආකාරයේ උල්ලංඝනය වීම සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි මේක වෙලා තියෙන්නේ, මේකේ අවසාන ප්‍රතිඵලය වෙලා තියෙන්නේ. ඔයා හඳුන්වා දීමේදී කියපු විදිහට ඔස්ට්‍රේලියන් යුනිවර්සිටීස් පහක්, ඉන්දියාවේ ප්‍රාන්ත අටක් හඳුනාගෙන ඒවයෙන් එන ආයුධ පත්‍ර වලට විශ්වවිද්‍යාලය මගින් නිකුත් කරන කන්ෆර්මේෂන් ඔෆ් එන්රෝල්මන්ට් දෙන්නේ නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේකේ ඊළඟ තත්ත්වය තමයි මේක ඉන්දියාවට පමණක් සීමා වෙලා නැහැ, ඒ ප්‍රාන්ත අටට පමණක් සීමා වෙලා නැහැ. ඒක මීට වඩා පුළුල් වශයෙන් ව්‍යාප්ත වෙච්ච දෙයක් දැන් හඳුනගෙන තියෙනවා. ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, පකිස්තානය වගේ රටවල් වලත් මේ ප්‍රශ්නය පැතිරෙමින් තියෙනවා කියලා. ඉතින් මේකට හේතුව තමයි විශේෂයෙන් අපේ වගේ රටක් ගත්තොත් මේ මිනිස්සුන්ගේ COVID-19 වසංගතයෙන් පස්සේ උද්ගත වෙච්ච ලෝකයේ මේ විශේෂයෙන් ඉන්ෆ්ලේෂන්, එහෙම නැත්නම් උද්ධමනය, ජීවන වියදම දරා ගන්න බැරි වීම සහ විශේෂයෙන් ලංකාව වගේ රටකදී අපිට සිද්ධ වෙච්ච මේ දේශපාලනමය වශයෙන් විශ්වාස භංගත්වය, රාජ්‍ය කෙරෙහි එහෙම නැත්නම් දේශපාලඥයන් කෙරෙහි ඇති වෙච්ච බලාපොරොත්තු විරහිත වීම හේතුව මත හැම දෙමව්පියෙක් බලන්නේ දරුවෙක්ව පිට රටේ අවලංගු කරලා මේ රටින් දරුවන්ව බේරගන්න. ඉතින් ඒකේ පළවිපාකය තමයි මිනිසුන් ඒ අනු උත්සාහ කරනවා යම් කිසි ආකාරයකට මේ රටින් එගොඩ වෙන්න මොකක්හරි වැරදි සාමාජ්‍ය ලේඛන භාරදීලා හරි මේ දේ කරගන්න උත්සාහ කරනවා. වාසනාවකට මේ වෙනකොට අපේ රට ශ්‍රී ලංකාව ඒ ගණයට වැටිලා කියලා තාම අපිට තොරතුරු නෑ. මේකට මූලික හේතුවක් අපි දකින්න හේතුව තමයි මේකට අපි ඉතාම ප්‍රශංසනීයව කතා කරන්න ඕනේ අපේ රටේ එඩියුකේෂන් කන්සල්ටන්ට්ස් ගැන. මම දන්නවා ලීඩින් කච්චි ඉන්නවා, ඒගොල්ලෝ ඉතාම හොඳ විදිහට මේ කටයුතු කරනවා. ඒගොල්ලෝ මුල්ම අවස්ථාවේදී කියනවා ඔයගොල්ලගේ අයිතිවාසිකම් පත්‍රය හරියන්නේ නැහැ, මේකට අපි උදව් කරන්න බැහැ කියලා ඒගොල්ලෝ යවනවා. ඒ අනුව අපේ රට තාමත් හොඳ තත්ත්වයේ පවතිනවා මේ ශිෂ්‍ය වීසා බලපත්‍ර ප්‍රදානය කිරීම සම්බන්ධයෙන්. ඉතින් මේක හොඳ ප්‍රවණතාවයක් අපි බලාපොරොත්තු වෙනවා ලංකාවට මේ ප්‍රවණතාවයේ දිගටම පවතී කියලා.
හොඳයි, දැන් ශ්‍රී ලංකාවේ සිට ශිෂ්‍ය වීසා ආයදුම් කරන පිරිසට විශේෂම තමන්ගේ ශිෂ්‍ය වීසා ආයදුම් පත්‍ර ප්‍රතික්ෂේප වීම වළක්වා ගන්න වැඩි අවධානයක් යොමු කළ යුතු අංශ මොනවද කියලාද සංක්‍රමණ නීති සම්බන්ධයෙන් පළපුරුදු නීතිඥවරයෙකු වශයෙන් ඔබ කියන්නේ?
ඔව්, ඕනම ශිෂ්‍ය වීසා බලපත්‍රයක අපි ඉස්සෙල්ලාම අඳුරගන්න ඕනේ මේ පියවර කීපයක් තියෙනවා. පළවෙනි පියවර තමයි ශිෂ්‍ය වීසා බලපත්‍රයක් දාන්න ඉස්සෙල්ලා විශ්වවිද්‍යාලයකට හෝ අධ්‍යාපන ආයතනයකට ආයදුම් පත්‍රයක් දානවා. confirmation of enrollment එක කියන එක ගන්න COE කියලා අපි කියන්නේ. confirmation of enrollment එක තමයි අධ්‍යයන කටයුතු කිරීමට විශ්වවිද්‍යාලය මගින් දෙන සහතිකය, මේ ශිෂ්‍යයා මේ සඳහා සුදුසුයි කියලා. ඉතින් එතනදී ලංකාවේ බොහෝ දෙනෙක් යන්නේ education consultants සහරම ඒගොල්ලෝ ගාවට ගියාම ඒගොල්ලෝ දෙනවා statement of purpose, එහෙම නැත්නම් genuine temporary criteria කියලා එකක් address කරන්න. ඉතින් මෙතනදී අපිට දෙන්න තියෙන උපදේශය තමයි ඒක හරියට කරන්න ඕනේ. මේ පළවෙනි පියවර යුනිවර්සිටි එකට කරන ආයුධම් පත්‍රය තමයි මේකේ මේ ෆවුන්ඩේෂන් එක. මේ ෆවුන්ඩේෂන් එක හරියට දාගත්තොත් තමයි ඊළඟ වීසා ආයුධම් පත්‍රේ දාන එකට යන්න ඕනේ. මොකද මෙතනදී confirmation of enrollment එකේදී rejection එකක් ආවොත් එතනින් එහා ගමනක් නැහැ, ඒක නවතිනවා. confirmation enrollment එක යුනිවර්සිටි එකකින් දුන්නොත් එකෙන් ලොකු තහවුරුවක් Department of Immigration එකට ලැබෙනවා, මේ ළමයා ගොඩාක් දුරට මේ වීසා ග්‍රාන්ට් එකට සුදුසුයි කියලා. ඉතින් ඒක නිසා මේ පළවෙනි අදියර ඉතාම අපි කල්පනාවෙන් කරන්න ඕනේ. මම කලින් කතා කරපු temporary entrant criteria කියන නිර්මාතකය අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මේකේ අරමුණ කියලා. එහෙම නැත්නම් statement of purpose කියලා අපි ලියන කතාව ඉතාම තේරුම් ගන්න ඕනේ. අපි දන්නවා යම් හැම ළමයෙක්ම දෙමව්පියෙක්ම බලාගෙන ඉන්නේ මේ ළමයි ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ සෙටල් වෙයි කියලා. නමුත් ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සම්බන්ධයෙන් කතා කරනකොට අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ අපි මේ අරමුණ කිව්වොත් කවදාවත් මේ වීසා එක ග්‍රෑන්ඩ් කරන්නේ නැහැ. ඒක තමයි සත්‍ය. ඕස්ට්‍රේලියානු රජයත් දන්නවා, හැම කෙනෙක්ම දන්නවා සත්‍ය. ඒක උනාට අපි ඇඩ්‍රස් කරන්න ඕනේ වෙනින් විදිහකට. අපි කියන්න ඕනේ මේ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අපේ රටේ තියෙන අධ්‍යාපන ආයතන වලින් දෙන අධ්‍යාපනයට වඩා හොඳ අධ්‍යාපනයක් අපේ දරුවන්ට දෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපිට ලබා ගන්න පුළුවන්. මේ අධ්‍යයන කටයුතු අවසානයේ අපි ලංකාවට ඇවිල්ලා ලංකාවේ ආර්ථිකයට දායකයක් වෙන විදිහට එක්කෝ අපි ව්‍යාපාරයක නිරත වෙනවා, අපි නැත්නම් රැකියාවක් කරනවා කියන මූලික පණිවිඩයක් තමයි මේ statement of purpose එකකින් දෙන්න ඕනේ. ඒ අරමුණ දෙන දුන්නට පස්සේ තමයි අපිට පුළුවන් කන්වින්ස් කරන්න යුනිවර්සිටි එකක් මම සුදුසුයි confirmation of enrollment එකක් ලබා ගන්න කියලා. මෙතන තව වැදගත් දෙයක් තියෙනවා. මේක සාර්ථක වෙන්න නම්, එහෙම නැත්නම් rejection එකක් නොලැබෙන්න නම් ඊළඟට කරන්න ඕන වැදගත් දේ තමයි විශේෂයෙන් අපි උදාහරණයක් ගත්තොත් advanced level bioscience වලින් කරපු ළමයේ advanced level කරපු ගමන් මේ රටට එනවා නම් ශිෂ්‍ය වීසා බලපත්‍රයක් අරන් අපි උදාහරණයක් ගත්තොත් nursing course එකක් nursing degree එකක් කරන්න ඒ ළමයට එච්චර අපහසුකින් තොරව ඒ කාර්ය කරගන්න පුළුවන්. මුදල් දෙන්නണ്ട අවශ්‍යතාවය තියෙනවා, ඒව කරගන්න පුළුවන්. නම් එම ළමයාම අවුරුදු 18 ඉඳලා අවුරුදු 21 වෙනකන් රස්සාවක් හෝ අධ්‍යාපන කටයුත්තක් නොකර ඉඳලා 21 දී ආයුධ පත්‍රයක් දැම්මොත් එතනදී අපි ඇඩ්‍රස් කරන්න ඕනේ ස්ටඩි ගැප් කියන එක. එතන ස්ටඩි ගැප් එකක් තියෙනවා. අපි ඒ කාලෙදි කියන්න ඕනේ අපි මොනවද කරේ කියලා. අපි උදාහරණ දෙකක් ගත්තොත් එක්කෙනෙක් ඒ කාලෙදි කිසිම දෙයක් නොකර ඉඳලා ආයුධ පත්‍රයක් දානවා, අනිත් පුද්ගලයා ඒ කාලෙදී කරලා තියෙනවා nursing related basic course එකක්. එහෙම නැත්නම් nursing related යම් කිසි රැකියාවක නිරත වෙලා තියෙනවා. ඒ වගේ ළමෙක්ටයි අර ස්ටඩි ගැප් එකේදී කිසිම දෙයක් නොකරපු ළමෙකුයි අතර අනුපාතිකව ගත්තොත් related දෙක නිරත වෙච්ච කෙනෙකුට මේ වීසා grant එකක් ලබා ගැනීම පහසුවක් තියෙනවා. ඉතින් අපි මෙතනදී අපි හැමතිස්සෙම තේරුම් ගන්න ඕනේ අධ්‍යාපන කටයුතු ඉවර වෙලා කාලයක් පස්සේ හෝ ඉමීඩියට්ලි හරි මේ රටට ඕස්ට්‍රේලියාවට එන්න යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒගොල්ලෝ කල්තියා සැලැස්මක් හදා ගන්න ඕනේ. අපි ඒ ලෙවල් කරපු ගමන් යනවාද නැත්නම් ඒ ලෙවල් කරලා මොන හරි මෙහි මූලික අධ්‍යාපනයක් ලැබලා යනවාද ඒ ලැබන අධ්‍යාපනය හෝ රැකියාව අපේ ප්‍රින්සිපල් කෝස් ඔෆ් ස්ටඩි එකට මෙහෙට එන්න බලාපොරොත්තු වෙන මං කියපු උදාහරණයේදී නර්සින් ඩිග්‍රී එකට රිලේටඩ් දෙයක් ලංකාවේදී කරොත් ඒ ළමයින්ට ඒ කාර්ය කරගන්න ඉතාම පහසු වෙනවා ඊළඟ කක්ම තමයි අවුරුදු 25ට අඩුනම් ස්ටඩි ගැප් එක පෙන්නන අවුරුදු 25ට කලින් එන හැකියාව ඉතාම වැඩි අවුරුදු 25 පහ වුණාට පස්සේ එකක් එක අමාරු වෙනවා ඒ අමාරු වුණාට ඒ කාලේදී අපි කියමු නර්සින් රිලේටඩ් රස්සාවක් කරගෙන ඉඳලා අවුරුදු 28 30ට වුණා ඩිග්‍රී එකක් කරලා නර්සින් වලට රිලේටඩ් කෝස් එකක් කරලා ලංකාවේ ආවොත් ඒ ගැප් එක අපිට පියවල දෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි කියන්නේ මේ statement of purpose කියන එක address කරනකොට ඒක ඇතුළත වෙන්න ගොඩක් කරුණු තියෙනවා. පළවෙනි කාරණාව තමයි ඒ කෝස් ගැප් එක අපි පියවන්න ඕනේ. දෙවෙනි එක තමයි අපි අරමුණු කරන අධ්‍යාපන පාඨමාලාව ටාගට් කරන අධ්‍යාපන කටයුතු කරන්න ඕනේ. සහ තුන්වෙනි කටයුතු තමයි අපි දෙන ලිපි ලේඛන නිර්ව්‍යාජ ලිපි ලේඛන වෙන්න ඕනේ. ඉතින් ওই කරුණු තුන සම්පූර්ණ කරලා අයිති පත්‍රයක් යුනිවර්සිටි එකට යොමු කරොත් වාසනාවකට අපේ තාම assessment level 2 ඉන්නේ අපිට කරදරයක් නැතුව ස්ටුඩන්ට් වීසා ග්‍රාන්ට් එකක් ලබා ගැනීම හැකියාව තියෙනවා.
ඔරුවන් මහතා දැන් ඉන්දියා ජාත්‍යන්තර සිසුන් සීමා කරන්න ඇතම ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල මේ ආකාරයෙන් අරගෙන තියෙන මේ තීරණ නිසා ශ්‍රී ලාංකික ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් හිමිවීමට ඉඩක් තිබෙනවා කියලා විශ්වාසයකුත් තියෙනවා. ඇත්තම මෙහෙම වැඩි අවස්ථාවක් හිමිවීමේ හැකියාවක් තියෙනවද?
ඔව් නිකුණ මට මේකට නැහැ සහ ඔව් කියලා උත්තර දෙකක් දෙන්න පුළුවන්. නැහැ කියන එක තහවුරු කරන්න මට දෙන්න තියෙන සංඛ්‍යාත්මක උදාහරණය තමයි අපි බැලුවොත් සංඛ්‍යාත්මක වශයෙන් 2023 2022 දෙසැම්බර් 31 ඉන් අවසාන වන වසර 30 බැලුවොත් ඉන්දියානු සම්භවයේ ඇති අයට 52159ක් ස්ටුඩන්ට් වීසා ග්‍රාන්ට් කරලා තියෙනවා. ඒකට සාපේක්ෂව ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් 6332 විතරයි ග්‍රාන්ට් කරලා තියෙන. ඉතින් මේක පොපියුලේෂන් වයිස් ඒ කියන්නේ ජනගහනය එක බලනකොට ඉතාම ලොකු වෙනසක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තියෙන. ඉතින් පළවෙනි උත්තරේ හැටියට දෙන්න පුළුවන් නෑ මෙච්චර 8න් එකක් වගේ ප්‍රමාණයක් නම් අපේ රටට එන්නේ මේක සිග්නිෆිකන්ට්ලි බලපාන්න බෑ කියන. නමුත් මේකේ දිගුවක් වශයෙන් මට කියන්න පුළුවන් නමුත් නෙමෙයි අද මේ රටේ දකුණු ආසියාතික රටවල් පහක් වැටිලා තියෙනවා. ඒ පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව කියන රටවල් ඔක්කොමත් එක්ක මොකද අපි ශිෂ්‍ය වීසා බලපත්‍ර ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් 2022 දෙසැම්බර් 31 වෙනකොට ඉන්ටේක් එකක් වශයෙන් අපි 12 තැන ඉන්නේ. ඔය මං කියපු රටවල් 4 ඉන්නේ ඒ 12ට කලින් තැන්වල. ඉතින් සමස්ත වශයෙන් බැලුවොත් ඔය හැම රටකටම ওই විදිහට ඔක බලපාලා ඔය හැම රටකින් මේන ප්‍රමාණය අඩු ඒක තීරණාත්මක වශයෙන් ලංකාවේ ශිෂ්‍ය වීසා බලපත්‍රය ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් වාසිදායක තත්ත්වයක් වීමේ දීර්ඝ කාලීන හැකියාවක් තියෙනවා කියලා මට පූර්වකථනය කරන්න පුළුවන්.
ඔතන මේ වීසා වලට වංචනික ලෙස කරුණ ඉදිරිපත් කළ යම් පුද්ගලයෙක් අහු වුණොත් ඒ පුද්ගලයාට නැවතත් අයදුම් කරන්න නොහැකි වෙනවද ඔස්ට්‍රේලියාවට? ඒ වගේ මේ සඳහා මොන වගේ නීතිද තියෙන්නේ? අවසාන වශයෙන් ඔබෙන් ඒ සම්බන්ධයෙන් දැනගන්න කැමතියි.
මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද අපි ගොඩක් අය හිතනවා මේක ඇප්ලිකේෂන් එකක් දාලා රිජෙක්ට් වුණොත් that's the end of the story. නැත්නම් කතාව එතනින් ඉවරයි කියලා නෑ. එතන තමයි පටන් ගන්න තැන. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ඔස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්නවා නම් ඔස්ට්‍රේලියාවේ සංචාරක බලපත්‍රයක්ද ස්ටුඩන්ට් වීසාවක්ද කියන එකෙන් පරිබාහිරව ඒගොල්ලෝ දැනගන්න ඕනේ. ඒවයේ ප්‍රතිවිපාක තියෙනවා කියන එක තමයි මූලික පණිවිඩය දෙන්න ඕනේ. ඒක නිසා අපි දාන හැම අයදුම් පත්‍රයකම මම කලින් කිව්වා වගේ සාවද්‍ය තොරතුරු සැපීමෙන් වැළකීම, ව්‍යාජ තොරතුරු ව්‍යාජ ලිපි ලේඛන සැපීමෙන් වැළකීම කියන ඒවා ඉතාම වැදගත්. ඒවයේ legal consequences ඒ කියන්නේ නීත්‍යානුකූල ප්‍රතිවිපාක මේවට තියෙනවා කියන එක පැහැදිලිව කියන්න ඕනේ. මේක නීතිය එහෙම නැත්නම් regulation වලින් කිව්වොත් PIC 4020 එහෙම නැත්නම් public interest criteria 40-20 කියන regulation එකක් තියෙනවා. ඒකෙදි පැහැදිලිව කියනවා false misleading information and bogus documents සාවද්‍ය information සාවද්‍ය තොරතුරු ඒ කියන්නේ නොමග යවන තොරතුරු සහ වැරදි ලිපි ලේඛන දීම මගින් යම් කිසි වීසා බලපත්‍රයක් ප්‍රතික්ෂේප කරන අවසාන ප්‍රතිඵලය තමයි අවුරුදු 3ක බායකක් ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඇති කරනවා. මේවට exceptions තියෙනවා. ඒ කියන්නේ ව්‍යාතිරේක තියෙනවා යම් යම් කරුණු දක්වලා මේවෙන් ගොඩ එන්න පුළුවන් අපි ඒක කරලා තියෙනවා. නමුත් පටන් ගන්න තැන තමයි අවුරුදු 3ක බායකක්. නැවත මෙහිට reject වෙච්ච දවසේ ඉඳලා අයිතු පත්‍රයක් දාන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. දෙවෙනි අවස්ථාව තමයි යම් කිසි කෙනෙක් false identity එකක්. ඒ කියන්නේ මම කියන පුද්ගලයා x කියන පුද්ගලයාගේ passport එකක් දාලා ඉවරලා මේ රටට එන්න හදලා මේක මේ ශිෂ්‍ය වීසා බලපත්‍රයකට විතරක් නෙවෙයි ඕනම වීසා බලපත්‍රයකට අදාළයි යම් කිසි අවස්ථාවකදී ඒක රිජෙක්ට් කරොත් ඒ ඩෙන්ටිටි තෙෆ්ට් එක එහෙම නැත්නම් ඒ වංචනිකව අනන්‍යතාවය තහවුරු කිරීම හොයාගෙන ඒ ආයුධපත්‍ය රිජෙක්ට් කරොත් අවුරුදු 10ක බෑන් එකක් තියෙනවා. ওই නීත්‍යානුකූලව අවුරුදු 3යි 10යි කියන බෑන් එක සංකල්පනාත්මක බෑන් එකක් කියලා මම දකින්නේ. මොකද අපි දකිනවා ඒ අවුරුදු 3 ඕ 10ට පස්සේ වුණත් ආයුධපත්‍යක් දැම්මහම කේස් ඔෆිසර්ස්ලා දකිනවා මෙයාගේ ඉමිග්‍රේෂන් හිස්ටරි එක. යම් කිසි අවස්ථාවක මේ මිනිස්සයා බොරු තොරතුරක් දීලා තියෙනවා කියලා මම නම් කේස් ඔෆිසර්. මම මේක දිහා බලනකොට මම අනිවාර්යයෙන්ම මගේ නීතියෙන් මගේ අද්දෙක බැන්ති නැති වුණාට මම මිනිස්සෙක් ඇටියට මම හිතලා බලනවා මේ මිනිස්සයා අහුගේ අවුරුදු 3ට කලින් හෝ අවුරුදු 10ට කලින් හෝ වැරදි තොරතුරක් සාවද්‍ය වියකිවිලක් බාර දීලා තියෙනවා. ඒක නිසා මම මේ ආයුධ පත්‍රයේදී යබලන්නේ සැක සහිතව. ඒක නිසා අපිට කියන්න තියෙන්නේ ඒ වගේ තත්යකට පත් වෙන්න එපා. මේක ඉතාම දරුණු තත්යක්. මොකද ස්ටුඩන්ට් වීසා බලපත්‍රයක් ජෙනුයින් එකක් දාලා රිජෙක්ට් වුණොත් අපිට තව චාන්ස් එකක් තියෙනවා නැවත අයදුම් කරන්න. නමුත් සාවද්‍ය තොරතුරක් සාවද්‍ය ලිපිලේඛනයක් බාර දීලා වීසා බලපත්‍රයක් රිජෙක්ට් වුණොත් it can be a lifetime ban. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවට විතරක් නෙමෙයි මේවා මේ දියුණු ලෝකයේ රටවල් හැම රටක් එක්කම මේ තීරණ සම්බන්ධ වෙනවා. ඇමරිකාව, එංගලන්තය, කැනඩාව, නිව්සීලන්ත ඔයගේ හැම රටක් එක්කම මේ තොරතුරු ඒගොල්ලෝ ෂෙයා කරගන්නවා. එතකොට ඔස්ට්‍රේලියාවේ එකක් ආවා කියන්නේ මුළු පළවෙනි ලෝකේ දියුණු ලෝකයේ කිසිම රටකට යෑමේ නොහැකියාවක් ඇති වෙන තත්ත්වයක් උද්ගත වෙනවා. ඒක නිසා කරුණා කරලා මට දෙන්න තියෙන ලොකුම පරිණිවිඩය තමයි ස්ටුඩන්ට් වීසා එකක් පළවෙනි එක රිජෙක්ට් නොවෙන්න යොදා ගන්න. දෙවෙනි එක තමයි රිජෙක්ෂන් එකක් ආවත් සාවද්‍ය තොරතුරු මත ඒක ලබා ගන්න එපා කියන පරිදි.
ඔතේ වංචනික ලෙස ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ආයුධම් කිරීම නිසා ඉන්දියානු ජාත්‍යන්තර සිසුන් සීමා කිරීමට ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල තීරණය කිරීමත් එක්ක ශ්‍රී ලංකාවේ සිට ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සඳහා ආයුධම් කරන පිරිස මේ වෙද්දි වැඩි අවධානයක් යොමු කළ යුතු කරුණු මොනවද කියන දේ ගැන තමයි අපි අද දවසේදී SBS සිංහල සේවයෙන් අවධානයක් යොමු කරමින් පසුනේදී මේ සඳහා අද දවසේදී අපත් සමග සම්බන්ධුනේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නීහි සංක්‍රමණ නීති සම්බන්ධ පළපුරුදු නීතිඥවරයෙකු වන රුවන් සමරසිංහ. එබනම් රුවන් මහත්මයා අපට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපත් සමග අද දවසේදීත් මේ ආකාරයෙන් සම්බන්ධ වෙලා මේ තොරතුරු අපිත් එක්ක බෙදා හදාගත්තට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ආයුබෝවන්.
ආයුබෝවන් නිපුණේ.
SBS
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 SBS Radio.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.